ගරු ඉෂාක් රහමන් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5ක් තිබෙනවා. ඊට ඉස්සෙල්ලා හර්ෂණ රාජකරුණ මන්ත්‍රීතුමා මූලාසනට එන.
කතා කරන මන්ත්‍රීතුමා.
සභාපතිතුමනි, අද දවසේදී සෞඛ්‍ය අමාත්‍ය සම්බන්ධව කතා කරන එක මට සතුටක් කරනවා. ඒක හේතුව තමයි අපේ රටේ අපි සංවර්ධන වෙන රටක්. මේ රටේ ඉන්න ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. තමන්ගේ තියෙන ලඩවලට හරි විදියට බැහැත් කරගන්න බැරි ප්‍රශ්නයක් අපේ යුගයේදී තිබ්බා. ඒක 2015දී අපේ මේ සිද්ධිය SPC කියලා 1971 තමයි ලංකාව පටන් ගත්තේ. එදා ඉඳලා පටන් ගත්තට මහාචාර්ය සේනක බිබිල්ල මහත්මයා මේ රටට ලොකු දෙයක් කරන්න ඕනයි, ලංකාවම ඉන්න සංවර්ධන රටක්, මේ රට වෙනුවෙන් අපි යම් කිසි දෙයක් ඇති කරගන්න ඕනයි කියලා තමයි තුමා එදා ප්‍රතිපත්තියක් වශයෙන් මේ දවල් කරගෙන ගියාට අපිට පත්වෙච්චි හැම රජයකම අපේ ඉන්න දුප්පත් අයින්සක ලෙඩ්ඩුන්ට හරි විදියට ඒ අයගේ ප්‍රශ්නවලට විසඳුමක් දීගන්න බැරි ප්‍රශ්නයක් අපේ රටේ තියපු අපි හැම එකනාම දන්න දෙයක්. ඒ අතරදි තමයි අපේ 2015 ආණ්ඩුව පත් වුණා. පත්වෙච්චි වෙලාවදී මේ යහපාලන ආණ්ඩුවේ ස්ථීරම ප්‍රතිපත්තියක් තිබ්බා. අපි බෙහෙත් වර්ගවල මිල 100% අඩු කරනවා. ඒක අඩු කරලා තොප්පු කරලා පෙන්නනවා කියලා එදා කියපු දෙයක් අපි හැම එකනාම දන්නවා. ඒ අනුව මගේ අතේ තියෙන මේ ලිස්ට් එක කියන්න ගියා නම් අදේ තියෙන කාලය මට මදි වෙනවා. මම යම්කිසි දෙයක් මම ඉදිරිපත් කරලා සාමාන්‍ය වශයෙන් කියන්න ගියා නම් ඉන්ජෙක්ෂන් වර්ගයේ 1-2 ග්‍රෑම් එදා තියපු 2015දී මිල 1068, ඒක 2016දී 1068යි 2016දී 131ට මිල අඩුවීමක් වුණා. පෙසෙන්ටේජ් වලින් 141ක් ඒක අඩුවීමක් වුණා. නැවත වතාවක් 2014දී 12 මාසේ 14 දිනේ ඒ මිලම 162.50ට වැඩිවීමක් වුණා. පෙසෙන්ටේජකින් එක ගත්තුත් 105% වැඩිවීමක් වෙලා තියෙනවා. අද 2019 5 මාසේ 15 දිනේදී ඒ ටැබ්ලට් එක මිල 857.90ට වැඩිවීමක් වෙලා තියෙනවා. 114.4 කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම තමයි එස්ප්‍රින් ටැබ්ලට් එක ග්‍රාම් 100 මිල්ලියක 2015දී 21.75ට තිබ්බේක ආපහු 2016දී 5.70ට බැහැලවා. පෙසෙන්ටේජ් වලින් අඩුවීම 176යි.
ගරුමන්තුමා, තව විනාඩියක කාලයක්
මට 15ක් තියෙනවා. අබ්දුල්ලා මහරු මන්ත්‍රීතුමාගෙත් තියෙනවා. මම ඒකයි මේ කීවල යන්නේ. එතුමාගේ වෙලාවත් මට කතා කරන්න කියලා තියෙන, එතුමා එන්නේ මට ගන්න කියලා තියෙනවා. අබ්දුල්ලා මහරු මන්ත්‍රීතුමාගේ
මම බල්ල කියන්න.
ඒ වගේම අද 114ක් වැඩිවීමත් එක 6.37ක් වැඩිවීමක් වෙලා තියෙනවා. මෙතනදී 2019 වැඩිවීමක් වෙලා තියෙන්නේ වෙන මොනවත් නේ, රටේ තියෙන ආර්ථික ප්‍රශ්නවල නිසා.
ගරු මන්තුමා, එහෙනම් විනාඩි 10යි සම්පූර්ණ කාලය. මොකද අබ්දුල් මහරුෆ් මන්තුමාට විනාඩි 5යි, ඔබතුමාට විනාඩි 5යි.
ඒ නිසා රටේ තියපු ආර්ථික ප්‍රශ්න නිසා තමයි දෙදාස් පහළුවේ ඉඳලා දාසිය දාහත දහනමේ දක්වා පොඩි වැඩිවීමක් වෙලා තියෙනවා. අපි අඩු වෙච්චිගෙන කතා කරුවනේ සාමාන්‍ය අඩු වෙලා තියෙන පර්සන්ටේජ් එක බැලුවා නම් හැම එකම 100ට සමහර බෙහෙත් වර්ගයේ 77යි 75යි 89යි 91යි 92යි මේ වගේ අඩුවීමක් වෙලා තිබ්බා. මේ ගැන කවුරුත් කතා කරුවේ නැහැ. මේම අඩුවීමක් වෙලා තියෙනවා. දුප්පත් ගොවි ජනතාවට සහනයක් වෙලා තියෙනවා කියලා කවුරුත් කිව්වේ නැහැ. වැඩිවීමක් වෙලා තියපු වෙලාවල විතරයි 100ට ඒ තවුරුදු 4ට පස්සේ තමයි 100ට 14.96ක් වැඩිවීමක් වෙලා තියෙනවා. ඒ වැඩිවීම එමෙතුමාගවත් රජේවත් නැහැ. මේ රටේ තියෙන පාලක හැම එකනම වහ කියන්න ඕනයි. අපි කතා කරුවොත් 1948 අපි නිදහස ගත්තා. ඒ වගේම නිදහස් අත්තට පස්සේ 1971 අපේ මහාචාර්ය සේනක බිබිල්ල මහත්මයා එදා එතුමා පටන් අත්තු දේවල් අපිට හද වෙනකන් අපේ ලෝකෙම තියෙන රටෙත් එක්ක දියුණු වෙච්ච විදියට අපිට මිලක් හරියට කරගන්න බෑ. අපිට ගරු එමෙතුමනි, ඔබතුමා මෙතන ඉන්නවා, ඔබතුමා දක්ෂ ඇමති කෙනෙක්, ඔබතුමාව තියලා කතා කරන එක නේ මෙතන යුතුයකම්. ඔබතුමාට කරන්න පුළුවන් එදා සේනක බිබිල්ල මහත්මයා කරපු STC ආයතනේ SPC ආයතනේ වැඩි දියුණු කරන්න. අපි මොන රටක්ද මේක? අපිට පස්සේ නිදහස් වෙච්චි, අපිට පස්සේ 48 අපි නිදහස් වුණා, අපිට පස්සේ නිදහස් වෙච්චි සිංගප්පූරුදියා බලන්න, අපිට පස්සේ මලේසියා බලන්න, අපිට පස්සේ නිදහස් වෙච්චි අනිත් හැම රටකම සවුත් ආප්‍රිකා බලන්න. මේ රටවල නිෂ්පාදනය කරනවා බෙහෙත් මිල අඩු කරලා දෙනවා. ගරු එමෙතුමනි, මෙහෙම ගියා නම් ඔබතුමාවත් මේක ඉදිරිපත් කරලා කර්මාන්තයේ SPC ආයතනේ වැඩි දියුණු කරන්න. එහෙම නැත්නම් අපිට කරන දෙයක් තමයි අපි හැම එක්කෙනාටම ඩොලර් මිඩ යන්න අපිට තව 14 ඔබතුමා 90 ගානක් අඩු කරුවා, 89ක් අඩු කරුවා පර්සන්ටේජ් වලින්. නමුත් මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නවල මේක කවදාවත් වළක්වන්න බෑ. ඔබතුමාට කරන්න බැරි වැඩක්. ඒයි නිෂ්පාදන වීදමක් තියෙනවා. ඒ වීදම අනුව තමයි මිලක් පත් කරන්න ඕනයි. එහෙම යනකොට වැඩිවීමක් තමයි අපිට දකින්න තියෙන්නේ. එහෙනම් මම ඉල්ලීමක් කරනවා මේ රටේ පත් කරපු අපේ පාලකයන්ට අද වෙනකම් බැරි දෙයක් තමයි මේ රටේ සම්පත් තියෙන රට. නමුත් අනිත් ලෝකෙ හැම රටකම ගියුත් මොනවද මේ කියලා තමයි අහන්න පුළුවන්. මුළු ලෝකෙම සියලුම සම්පත් තියෙන රට. ජලය තියෙනවා, වනේ තියෙනවා, මහ පොළ තියෙනවා, කඳු තියෙනවා, බෙහෙත් හදන්න පුළුවන් හොඳ පරිසර තියෙනවා. නමුත් ඒ කර්මාන්තයේ දිනු කරගන්න නැතුව පිට රටවලින් ඩොලර් මිඩ ඩොලර් දීලා බඩු ගත්තා නම් මේක වළක්වන්න බෑ. නිසා ගරු එමෙතුමනි, ඔබතුමා ශේෂ්ඨයෙක්, ඔබතුමා හොඳ වැඩක් කටයුතුක් කරලා තියෙනවා සෞඛ්‍යයට. ඒ වගේම ඔපරේෂන් ගත්තොත් ලක්ෂ ගාණ දෙන
ඔපරේෂන් එක තමයි තව විනාඩි දෙක කාලයක්.
හරි සභාපතිනි, පිළිකාව රෝගීවන්ට 90යි 80යි මිල අඩුවීමක් කරලා තියෙනවා ගරු එමෙතුමනි. නමුත් මේ කොච්චර අඩු කරුවොත් මේක අපිට ඉදිරියට කරගෙන යනවා නම් අපි ලංකාවම නිෂ්පාදනය ඇති කරගන්න ඕනයි. අපි කියනවා කුෂිකර්ම රටක් කියලා. කුෂිකර්ම අපි මොනවද කරලා තියෙන්නේ? ඒ වගේම කර්මාන්ත රටක්ද අපි නැහැ. අපි අඩු ගානෙන් 1971 සේනක බිබිල්ල මහත්මයාගේ ඒ ප්‍රතිපතිය දික් කරගන්න ඕනයි. එතුමාගේ නම අපි ලෝකයට අරයන්න ඕනයි. ඒ අරයන්න පුළුවන් එමෙතුමා තමයි රාජිත සේනරත්න කියන ඔබතුමා. ඔබතුමා මේක ඉදිරිපත් කරන්න, ඔබතුමා ඉදිරිපත් වෙලා මේක ලංකාවම නිෂ්පාදනය වැඩි කරන්න ගරු එමෙතුමනි. එහෙම නැති වුණොත් අපිට හිතන්න බැරි තත්ත්වයකට අපේ රට දැන්පත් වෙලා ඉවරයි. අපේ රටේ කව හැමපත් කරපු හැම පාලකෙම වහ කියන්න ඕනයි මේ ඩොලර් මිල වැඩිවීම යන එකට. අපිට කිසිම සංවර්ධනයක් වෙන විදියට අපිට කිසි දෙයක් කරන්න බැරි වෙලා තියෙනවා. ලෝකයේ අපිට පස්සේ හිටපු බංගලාදේශේ අද අපිට වඩා ඉදිරියට ඉන්නවා. අපිට වඩා පස්සේ හිටපු එතියෝපියා, සෝමාලියා, ඒ රටත් එක තමයි අපි තරම් කරන්න වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ රටේ බඩු මිල වැඩිවීමක් කියන්නේ. මේක වළක්වන්න බෑ ගරු ඇමතුමනි. මේ වළක්වනවා නම් එකම දෙයක් තමයි ඩොලර් යනයක නවත්තන්න ඕනයි. අපේ ලංකාව රුපිය වලින් බඩු ගන්න ඕනයි. අපිට එයි කරන්න බැරි දෙයක්. එයි අපිට කරන්න පුළුවන් නේ. අපිට සම්පත් නැත්නම් ප්‍රශ්නයක් තියෙනවා. සියලුම සම්පත් තියෙන ලංකාව, මෙච්චර සම්පත් තියෙන ලංකාව එයි අපි හැම පාලකෙම අපි හිතන්නේ. මම දන්න විදිහට පාර්ලිමේන්තුවේ මගේ ආදරණීය මන්ත්‍රීවරුනි, අපිට බැරි දෙයක් නැහැ. අපේ විශ්වාස කරලා මේ ලංකාවේ ඉන්න කෝටි දෙකහමාර ජනතාව
මන්තුමා කාලය අවසන්
25 දෙනාව පත් කරලා ඇව්වේ මේ බඩු මිල අඩු කරන්නයි, මේ සහන මිල දෙන්නයි. ඒ වගේම රටේ සාමය සමගිය සංවර්ධන ඇති කරන්න ඕනයි. මේ ලංකාව ආර්ථික වලට හානි වෙලා තියෙන වෙන මොනවත් නැහැ. මේ රටේ වර්ගවාදී, ආගම්වාදී, අන්ධවාදී මේ ඉන්නකම් කවදාවත් දිනුවක් වෙන්නේ සභාපතිතුමනි විනාඩියක් දෙන්න. අපිට පස්සේ මැලේසියා, අපේ ඊට පස්සේ සවුත් ආෆ්‍රිකා නෙල්සන් මණ්ඩලා එතුමා උතුම් නායකයා. ඒ රටේ දිනු කරුවේ වෙන මොනවත් නැහැ. එතුමා වර්ණවාද යුද්ධයේදී තමයි අවුරුදු 27ක් හිරේ හිටියා, දහස් ගාණක් මරලා දැම්මා. ඒත් එතුමා ඒ වර්ණවාදී, ආගම්වාදී, අන්ධවාදී වලින් එළියට ගිහිලා තමයි ඒ රටේ දිනු කරුවේ. ඒ නිසා කරුණා කරලා කෝටි දෙකහමාර ජනතාවට මම වහකීම තියෙන 225 තනා මේ රටේ ජාතිවාදී උන්ට, ආගම්වාදී උන්ට, වර්ණවාදී උන්ට අපි ඉඩ දෙනතුව අපේ මහ පොළව සියලුම සම්පත් තියෙන රටක් අපිට සම්පත් නේ කියන්න
බෑ. ඒ
නිසා සභාපතිතුමනි මේ සම්පත් තියෙන රටවලින් අපි අනාගත මේ රටේ ඉන්න ජනතාවට හොඳ සම්පත් තියෙන රටක් විදියට, සාමය සමගිය තියෙන රටක් විදියට ලීක්වන්ලා වාගේ, නෙල්සන් මණ්ඩලා වාගේ, ඒ වගේම ඉම්රාන් අවුරුදු දෙකයි ඒ රටේ බලන්න
අවසන් කරන්න මන්තුමා.
තිබු රට එතුමා හොඳ රටක් විදිහට හදලා තිනවා. ඒ නිසා
පරිපෝෂිතයි
රටේ ඉන කෝටි දෙකහමාර ජනතා ඉල්ලීමක් කරනවා. හොඳ පාලකයෙක් පත් කරලා මේ රටේ ඉදිරි ගමනක් යන්න ඕනේ කියලා ඉල්ලීමක් කරලා මම සභාගත කරනවා. සභාපතිතුමනි සභාපත කරනවා. මේ ටැබ්ලට්ස් වල වර්ගයේ මිල අඩුවීම වෙච්ච එකයි වැඩිවීම වෙච්ච එකයි ඔබතුමාට
බොහොමිස්තුති. ඊළඟට රංජිත් සොයිසා කරුවන්තුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
ඔයිසුති මූලාසනේ කරුමන්තිතුමනි 2015 අංක 15 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ අද දවසේ ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද්දන මේ ගැසට් නිවේදනයේ සඳහන් කරුණු සම්බන්ධව අපගේ කිසිදු විරෝධතාවයක් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු නැහැ. මොකද ඖෂධ සඳහා උපරිම මිලක් හඳුන්වා දීමට ඒ ගන්නා උත්සාහය හොඳයි. මොකද වෙළඳපොළ තුළ අද ඖෂධ පිළිබඳව හිතුණු ගණන් වලට ඖෂධ විකිණීමේ මාපියාවක් තියෙනවා. ඒ සඳහා මිල ගණන් නියම කිරීමේ හොඳ කටයුත්තක් ලෙස අප විසින් සඳහන් කළ යුතු තිබෙනවා. නමුත් ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, දැන් මේ ඖෂධවල මිල අඩු කළ පමණින්ම ඒ වෙනුවෙන් රෝගීන්ට යම් සිතක් වේ කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. මොකද ඖෂධ මිල අඩු වෙනවා වගේම ඒ ඖෂධවල ප්‍රමිතිය පිළිබඳව සහතිකයකුත් තත්ව සහතිකයකුත් ලබා ගත යුතු තිබෙනවා. ඒ නියම ආකාරයට ඖෂධවල තත්ව සහතිකයේ ප්‍රමිතිය ගැන සහතිකයක් තහවුරු නොකර මිල පාලනය කිරීම තුල වෙන්නේ රට තුලට බාල වර්ගයේ ඖෂධ වර්ග ගලායම වලක්වාලිය නොහැකි කටයුත්තක් ලෙස අපි සලකනවා. විශේෂයෙන්ම මෙම ඖෂධවල තත්වය සහතික කිරීමට ස්වාධීන රසායනාගාර සේවයක් නොමැති වීම තුළ يعني පරීක්ෂණ නොපවත්වා ඒ නිෂ්පාදන තත්ත්වය පරීක්ෂා නොකර කටයුතු කිරීම තුළ රටතුළ බොහෝසේ බාල වර්ගයේ ඖෂධ ගලා ගැනීම කිසිසේත්ම වළක්වාලිය නොහැකි කටයුත්තක් බවට පත් වෙනවා. එවැනි තත්ත්වයක් අද රට තුළ ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම මා විසින් මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ගරු මන්ත්‍රීතුමනි, 2018 මාර්තු මාසේ 17 වෙනිදා එච්.එම්. ගාමිණී විජේ විගණකාධිපති ගරු විගණකාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධව ඉදිරිපත් කරන ලද විගණන වාර්තාව. ඒ විගණන වාර්තාවේ ඉතාම පැහැදිලිව එක අංකෙන් අංකයට එක දිගටම සඳහන් කරලා තිබෙනවා මේ ඖෂධ ගෙන්වීම සහ ඖෂධ ගෙන්වීම සම්බන්ධව ඇතිලා තියෙන ඉතාම අක්‍රමිකතා දූෂණ සම්බන්ධ කටයුතු. ගරු ඇමතිතුමාගේ අවධානයට ඒ විගණන වාර්තාව යොමු කරන්න මම බලාපොරොත්තු වෙනවා. දෙදස් දාසේ එසේ මිලදී ගැන්තු ඇතම් ඖෂධ වර්ග දේශීය වෙළඳපොළ මිල රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ මිලට වඩා අසාමාන්‍ය ගුණකින් වැඩි වී තිබුණි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 1/7/64කට මිලදී ගත හැකිව තිබුණු මිලදී ගත හැකිදුණු අයිසොනි ඇසිඩ් ටැබ්ලට් මිලිග්‍රෑම් 100 යන ඖෂධ එකක් 7/64 මිලදී ගත හැකිව තිබුණු එම ඖෂධ පෙත්ත එකක් රුපියල් 64 බැගින් මිලදීගෙන තිබුණු අතරේ එකක් රුපියල් 1058කට මිලදී ගත හැකිව තිබුණු ටෙට්‍රා කොසෙක්ටින් එන්නත එකක් රුපියල් 19000කට මිලදීගෙන තිබෙන නිදසුනක් ලෙස දැක්විය හැකිය. ඒතර ඖෂධ මිලදී ගැනීමේදී අද රාජ්‍ය ඖෂධ සංස්ථා විසින් ඒ යම් ආකාරයක ඉතා බරපතල ආකාරයක 7/64 පෙත්තක් රුපියල් 64ට ගන්නකොට 1058ට ගන්න පුළුවන් එන්නතක් 19000 මිලදී ආරණ බිල්පත් යොදනකොට ඒ තුළ විශාල මුදල් අක්‍රමිකතාවක් සිද්ධ වෙලා තියෙනවා කියන එක විගණකාත්මකවගේ වාර්තාවේ තියෙනවා. මම හිතන්නේ ඇමතුමාගේ අවධානයට ඒ සම්බන්ධ යොමු වෙලා ඇති. එයාගේ වෛද්‍ය සැපයීම් ඒ විගණන වාර්තාවේ 7/5 ඒ අර්ථ කියනවා වෛද්‍ය සැපයීම් අංශයෙන් රුපියල් 35,726කට මිලදීගෙන තිබුණු සල්ලේ අත්වසම යුගලක් කාසල් වීදියේ කාන්තාරෝහල විසින් රුපියල් 57,725 බගින් අත්වසම යුගල 1000ක් මිලදීගෙන තිබුණි. ඒ වගේම වෛද්‍ය සැපයීම් පිළිබඳ තත්ත්ව පාලන ක්‍රියාවලිය දුර්වලතාව ගරු ඇමතින 12 පිටුවේ විගණන වාර්තාවේ 12 පිටියේ සඳහන් වෙනවා 2017 පෙබරවාරි 27 වෙනි දිනේදී අංක P712/2004 චක්‍රලයකට අනුව මුළු තොගයෙන් භාවිතයෙන් ඉවත් කර තිබුණි. සැපයීම්කාර එන්නත ජාතික ඖෂධ නියාමන අධිකාරිය ලියාපදිංචිය ලබා නොතිබීම පිළිබඳ සැලකිලිමත් නොවී තාක්ෂණික ඇගයීම්කරු නිර්දේශය ප්‍රසම්පාදන කමිටු තීරණ මත ඇනවුම් ප්‍රදානය කර තිබුණ බැවින් මෙවැනි තත්ත්වෙන් අසමත් ඖෂධ රට තුළට ලැබී තිබෙනවා නිරීක්ෂණය විය. රට තුළට ඉතාමත්ම අයහපත් ආකාරයේ තත්ත්වයෙන් බාල සහ නිර්දේශ නොකරලා එන්නත් සහ ඖෂධ වර්ග පැමිණීම පසුගිය කාලෙතර සිද්ධලා තියෙනවා. ඒ වගේම මේ විගණන වාර්තාවේ 16 වෙනි පිටුවේ 7/11/5 ගර්භණී අවධියේ මාස 3කට පෙර සිටහා ගර්භණී අවධියේ මාස 3ක කාලය තුලදී ගර්භණී මවුන් ලබා දෙනහා ඉපදීම සිටින දරුවාගේ ස්නායු පද්ධති සම රෝගාබාධවල ගොදුරුමේ අවදානම අවම කෙරෙන රාජ්‍ය ඖෂධ නීතික සංස්ථාවෙන් 2013 2014 2015 යන වර්ෂ සපයන දින පිරිවැය මිලියන රුපියල් 190 පොලික් ඇසිඩ් ටැබ්ලට් 1 මිලිග්‍රෑම් යන ඖෂධ මුළු තොගයේ පෙති 55,24,552,452 තත්ත්වෙන් අසමත් වීම හේතුවෙන් 2016 අගෝස්තු මාස 9 වෙනි දින භාවිතයෙන් ඉවත් කිරීමේ නියෝගය නිකුත් කර තිබුණි. ඒ වෙනුවට පිරිවැය රුපියල් මිලියන 184.4ක් වූ ඖෂධ ප්‍රති මිලියන 539.2ක් වත් රෝහත්වල නිකුත් කර මුළු ප්‍රතිපවාණයෙන් 98% රෝගීන් නිකුත් කර අවසන් වී තිබේ.
ගරු මන්තුමා අවසාන විනාඩිය.
මෙන්න මේ ආකාරයට ගරු සභාපතිතුමනි අරුන්දික ප්‍රනාන්දු මන්තුමාගේ වෙලාවත් ගන්න කියලා දැන් දෙලා එතුමා සහභාගී වෙන්නේ නැහැ කියලා.
කතා කරන මම ඒක බලන්න.
ඒ අනුව ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි මෙන්න මේ අනුව ප්‍රති මිලියන 539.2ක රෝග රෝහල්වල නිකුත් කර තිබු ප්‍රති ප්‍රමාණයෙන් 90% රෝගීන් නිකුත් කර අවසන් වී තිබිනි. මෙවැනි ගුණත්වයෙන් තොර ගර්භණී මව්වරුන් වෙත ඖෂධ ගර්භණී මව්වරුන් නිකුත් කිරීමේ රෝගී දරුවන් බිහිම බරපතල සමාජ ගැටලුවක් විය හැකි අතර ජනතාවට රජයේ සෞඛ්‍ය සේවා පිළිබඳ විශ්වාසයේ පළුදීමට ඒ හේතුවක් විය හැකි වේ. මෙන්න මේ ආකාරයට දිගින් දිගටම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඒ වැඩකටයුතු සම්බන්ධව සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩකටයුතු සම්බන්ධව විගණකාධිපතිවරයාගේ වාර්තාව මම සභාගත කරන්න බලාපොරොත්තු වෙන සභාගත කරනවා. මේ වාර්තා ඉතා පැහැදිලිව දිගින් දිගටම ඒ සම්බන්ධ සිදුන අකටයුතුකම් සම්බන්ධව පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි ඊළඟට ඉතාම බරපතල ආකාරයට කුමන හේතුවක්ද කියන්න තවම විද්‍යාඥයන් විසින් හෝ වෛද්‍ය විශේෂඥයන් විසින් සොයාගෙන නොතිබුණත් අපේ රටේ සාමාන්‍යයෙන් මිනිස්සු 100ක් ගත්තම අද 10ක්වත්
කුමන ආකාරයේ පිළිකා රෝගයට ගොදුරු වීමේ තත්ත්වයක් හටගලලා තිබෙනවා. විශේෂයෙන් ගම්බද ප්‍රදේශවල කිසිදු සමාජ පරතරයකින් තොරව සෑම ස්තරයක්ම නියෝජනය කරන වයස අඩු සහ වැඩි බාල මහලු හැම කෙනාම පිළිකා රෝගයට බරපතල ගොදුරු වීමේ තත්ත්වයක් හටතුල තිබෙනවා. ඒක ඊටාම අවාසනාවන් තත්ත්වයක්. අපේක්ෂා රෝහලට ගියත්, රත්මුර මහ රෝහලට ගියත්, බදුල්ල රෝහලට ගියත් කුමන ආකාරයේ පිළිකා රෝගකට ගොදුරු වෙච්ච රෝගීන් විශාල ප්‍රමාණයක් හටතුල සිටිනවා. ඒතර මෙන්න මෙවැනි තත්ත්වයක් තුල අපි රජයේ අවධානය යොමු කරනවා. මේ කොයියාඬු බලයටපත් වෙනවා. මේ ඇමතිතුමා හරි වෙන ඇමතිවරේ කවුරු හිටියත් අනාදිමත් කාලයක ඉඳන් ලංකාව බරපතල ආකාරයට පිළිකා රෝගයට ගොදුරු වෙන අවාසනාවන්ත ආකාරයට පිළිකා රෝගයට ගොදුරු වෙන ජනතාවක් ඉන්න රටක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මෙන්න මෙවැනි තත්ත්වයක් තුල අර පසුගිය කාලය තුල විශාල ඉතාම විශාල ආන්දෝලන ලක් වුණා. ඒක පිළිකා රෝගය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් විසින් නිර්දේශ නොකරන ලද රුසියාවේ නිෂ්පාදනය කළ එන්නතක් මේ රට තුළට ගෙන එය රෝගීන්ට ලබා දෙන නිර්දේශ කිරීම තුළ වෛද්‍යවරුන් අතර බරපතල ගැටලු සහගතත්වයක් ඇතිලා තිබුණා. මේ සම්බන්ධව අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අල්ලස්ස දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අප විසින්ම පැමිණිලක් කරනු ලැබුවා. හැබැයි ඒ සම්බන්ධව තාම කිසිදු පරීක්ෂණයක් හෝ අපෙන් ඒ සම්බන්ධ තොරු විමසීමක් හෝ ඒ කිසිදු පරීක්ෂණයක් සිදු වෙලා නැහැ. හොරුවල්ලන්න කොච්චර කෑ ගැහුවත් ආණ්ඩුව. හැබැයි මේ තුළ අපි කියන්නේ රටේ ජනතා අති බහුතරයක් ජනතාව පිළිකා රෝගවල අවාසනාවන්තකරන ගොදුරුලා මිය යන වෙලාවේ ඒ සඳහා නිර්දේශ නොකරන ලද තත්ත්වෙන් අසමත් වෙච්ච බෙහෙත් වර්ග නිර්දේශ ලබා දීලා ඒ ලබා දීම තුළ ජීවිත බරපතල අවදානම් සහගත තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි මේ අවස්ථාවේ මම බලාපොරොත්තු මම එයත් සභාගත කරනවා ඖෂධ වර්ග ඖෂධ 24ක 24ක පමණ ප්‍රමාණයක තත්ත්වෙන් අසමත් බෙහෙත් වර්ග ගෙනීමත් එම ඖෂධ වර්ග රෝගීන්ට මොනතරම් ප්‍රමාණයකින් නිර්දේශ කළා රෝගින් මෙයා භාවිතා කරලා තියෙන කියන තත්ත්වයක් තුළ මෙවැනි පිළිකා රෝගින් රෝග වැනි තත්ත්වයන් එය මැඩලීමට මොනතරම් දුන සෞඛ්‍යත්න සමත් වෙන අසමත් වෙනවද කියන එක මේ වාර්තා තුළින් පෙන්වන. ඒ විතරක් නෙවෙයි සෑම වර්ගයකම රෝගීන්ට ඖෂධ වර්ග 30ක් සම්බන්ධ වාර්තා මාසතුව තියෙනවා. මේ වාර්තාව ඉරිබයි විගණක අධිපති විශේෂ විගණන වාර්තාව 2018 මාර්තු මාසේ මේනිකුත් කරපු වාර්තාව තුනත් ඒ වගේ ඖෂධ ගණනාවක් තත්ත්වෙන් බාල අසමත් ඒ වගේම නිසි තත්ත්ව පරීක්ෂණ ලක් නොකරන ලද ඖෂධ වර්ග රට තුළට ගෙනීමට ඉඩ සැලසීම තුළ රෝගී ජීවිත ජනතාවගේ බරපතල අනාරක්ෂිත තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒ නිසාම තමයි රටේ බොහෝ මිල මුදල් ඇති තමන්ට ආර්ථික ශක්තියක් ඇති උදවිය තමන් රෝගයක් හඳුනනද විදේශගත වෙන්නේ. විදේශ පිටරටවල වලින් පිටරට රෝහල් වලට ගිහිල්ලා වෛද්‍ය ප්‍රතිකාර අරගෙන ඉන්නේ මේ රටේ ගැන බෙහෙත්වල தත්ත්වය පිළිබඳව යම් ආකාරයක දැනීමක් තියෙන නිසා වෙන්න පුළුවන්. ඒ නිසා මේ தත්ත්වය ඉතාමත්ම නරක தත්ත්වයක් හෙට අපි සලකනවා. ඒ වගේම ගරු ඇමතිතුමාගේ අවධානයට තවත් කරුණක් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දීපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය මේ කොමිසමයේ සාක්ෂි දෙමින් එක අවස්ථාවක් කියා සිටිනවා. විනිශ්චය ගරු විනිශ්චයකාරතුමන්ලාගේ ප්‍රශ්න කිරීම හමුවේ සයිටම් රෝහල නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්බන්ධව ඇතිවලා තියෙන ව්‍යාකූල තත්ත්වය එතනදී ඇය පිළිගන්නවා. රජයේ මුදල් වලින් පෞද්ගලික රෝහලක් සඳහා රුපියල් බිලියන 5ක පමණ මුදලක් ගෙවලා තියෙනවා. ඒ කියන්නේ තාමත් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට අත්පත් වෙලා නැහැ. ඒක වසර 10ක් අතුරු සයිටම් ආයතනයේ අයිතිය තියෙන්නේ ඒ නෙවිල් ප්‍රනාන්දු මහත්මයාට. මොකද්ද දැන් මේක පාර්ලිමේන්තුව හැමෝම කියලා අපි නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පත් ඔක්කොම පවර ගත්තා කියලා. හැබැයි තාමත් ඒ රජයට පවර ගත්තද ඒ සම්බන්ධ කිසිදු පිළිගත හැකි ලියවිල්ලක් කිසිම දැනක ඉදිරිපත් වෙලා නැහැ. හැබැයි ඒ වුණත් ලංකා බැංකුවෙන් ලබාගත් ණය ගෙවන්න සෞඛ්‍ය අමාත්‍යාංශ රාජ්‍ය භාණ්ඩාගාරේ රාජ්‍ය අරමුදලෙන් මෙස්නා මුදල් ප්‍රතිපාදනයෙන් කරලා තියෙනවා. ඉතින් මේව අපට තේරෙන්නේ නැහැ කුමන ආකාරයකින් මොන ක්‍රමයකට එක්කෝ නෙවිල් ප්‍රනාන්දු රජයේ පවරා ගන්නවා. එහෙම නැත්නම් ගැවීම නවත්තන්න. ඉතින් මේ සම්බන්ධව කුමන ආකාරයේ තර්ක විතර කිව්වත් එතනදී අවසාන වශයෙන් ගරු විනිශ්චයකාරතුමන්ලා විසින් ප්‍රකාශ කරලා තියෙන්නේ ඇමතිවරු යෝජනා හා මූල්‍ය කටයුතු ගැන වැරදි යෝජනා ගෙනාවත් අමාත්‍යාංශ ලේකම්වරු විසින් වැරදි තීන්දුව විරුද්ධ වීම තමන්ගේ රාජකාරී බව පිළිගන්නේද කියලා එයා පිළිගත්තා. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය පිළිගත්තා. ඇමතුමන්ලා මොනාකාර වැඩි යෝජනා ගන්නත් අපි මේක හරියට කරන්න ඕනේ. හැබැයි ඒ වැඩ තවත් දිගින් දිගට දිගටම සිද්ධ වෙනවා. මේ රාජ්‍ය අරමුදල් සම්බන්ධව, රටේ මුදල් සම්බන්ධව විශාල වශයෙන් හඬතලන මෙවැනි කාලයක මේ ආකාරයේ අමු අමුවේ මහජන මුදල් කාබාසිනියා කරන වැඩසටහන් මෙවැනි ආකාරයේ ක්‍රියාත්මක පිළිබඳව ඒ සම්බන්ධව මහජන නියතෙන් හිට අපේ කනගාටුව තමයි අපි ප්‍රකාශ කළ යුතුයි තිබෙන්නේ. ඒ නිසා අපි මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය උපකරණ ලබා ගැනීම සඳහා මිල ගණන් තීරණය කිරීමේ මේ ගැසට් නිවේදනයේ කිසි ප්‍රශ්නයක් එක හොඳයි.
ගරු මන්ත්‍රීතුමා අවසන් විනාඩිය.
හැබැයි ඒ தත්ත්වයේ තුල ගරු මන්ත්‍රීතුමනි ප්‍රමිතියෙන් බාල අසමත් වෙච්ච ඖෂධ ගෙනහල්ලා රෝහල් වලට ලබා දීමත් ඒ තුන රෝගී ජීවිත අනාරක්ෂිත කිරීමත් සෞඛ්‍ය අමාත්‍යාංශ රාජ්‍ය භාණ්ඩාගාරයේ අරමුදල් අවභාවිතා කරමින් සයිටම් රෝහල වැනි රෝහල් නඩත්තු කිරීමට රාජ්‍ය අරමුදල් යෙදීමත් සම්බන්ධව අපගේ බලවත් අප්‍රසාදය රජය වෙතත් ගරු සෞඛ්‍ය අමාත්‍යාංශ වෙතත් ප්‍රකාශ කර සිටිමින් ඔබතුමා මට වේලාව ලබා දීම පිණිස ස්තුතිවන්ත වෙමින් මම කියන්න බොහොම ස්තුතියි.
ගරු අමාත්‍යාංශ
මම එතුමගේ කාලේ ගන්න නොගන්නයි මං ඒකයි ආගෙන හිටියේ. එකින් එක මං කියන්නම්. දැන් ජනාධිපති කොමිසම ඉදිරියේ අපේ සෞඛ්‍ය ලේකම්තුමිය කියපු ප්‍රකාශය අමූලික බොරු විදියට ඒකේ මාධ්‍ය ප්‍රකාශකයා කරා. රාමේ එතුමිය වහාම ලියලා කිව්වා මම මෙහෙම ප්‍රකාශයක් කරේ නැහැ මේක ප්‍රතික්ෂේප කරලා යවුවා. යවුවාම ජනාධිපති කොමිසමම ඒක පිළි අරගෙන නැවත මාධ්‍ය නිවේදනයක් නිකුත් කරා. ඒගොල්ලන්ගේ ඒ මාධ්‍ය නිවේදනයත් පත්‍ර එක තැනක විතරක් පත් කරා. ඒගොල්ලෝ වැඩි පබ්ලිසිටි දුන්නේ නැහැ. ඒකින්ද අමූලික බොරුවක්. සයිටම් එක ටික බැංකුවට අද වෙනතුරු සත භාගක්වත් අපි ගෙවලා නැහැ. බැංකුවේ මුළු සයිටම් එකේ ඔපරේෂන් අපිට බාර දීලා ඉවරයි. ඒකට EOI එකක් අත්සන් කරලා තියෙන්නේ. ඒකට කැබිනට් පත්‍රිකාවක් ආ තනිකරම භුක්තිය බාර දීලා තියෙන්නේ ඔක්කොම. අයිතිය තියෙන්නේ තාම ලංකා බැංකුවේ. ඒක නෙවිල් ෆනෑන්ඩුවත් නෙවෙයි. දැන් අපිට අයිති නැත්නම් අපේ බෝඩ් එකක් කොහොමද මැනේජ් කරන්නේ? දැන් ජයවදර අනිත් එක නිදහස් සෞඛ්‍ය සේවයක් තියෙනවද නෙවිල් ෆනෑන්ඩුවට? නෙවිල් ෆනෑන්ඩුව කාලේ මේක එක මිනිහෙකුටවත් එක බෙහෙත් කරලක්වත් නිකන් දුන්නේ නැහැ. අද ගිහිල්ලා අද යන්නකෝ. අද ඔක්කොම දෙන්නේ නිකන්නේ. ඒකේ පෞද්ගලිකංශයක් තියෙනවා ස්වාධීන. ඉතින් එතකොට කොහොමද කියන්නේ මේවා? මේ 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 මේක මෙහෙම නැහැ කියලා. එතකොට දෙවෙනි එක පිළිකා ඖෂධ පිළිබඳව ඕන තරම් අපි කියලා තියෙනවා. මේ පිළිකා ඖෂධ තීන්දු කරන්නේ අතනයි මෙතනයි මේ මේ ඔඩිටර් ජෙනරල් දන්න පිළිකා ඖෂධයක් නෑ. ඒක කරන්නේ මේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය. ඒකේ මහාචාර්ය අසිත කියන්නේ මුළු ලංකාවම පිළිගත්ත ඖෂධවේදියා එකම සායනික ඖෂධවේදියා අපිට ඉන්න. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය පදවිය අරගෙන. එතකොට මේගොල්ලෝ ඔක්කොම ඇවිල්ලා පැහැදිලිවම කිව්වා මේවා කරන ක්‍රමය. ඒකේ කොහෙවත් නෑ තත්ත්වය පහලයි කියලා. රුසියන් ඖෂධයේ තිබෙන්නේ මේ ඇකියුට් මේ මේ බ්‍රෙස්ට් කැන්සර් එකේ ඇකියුට් ස්ටේජ් එකයි ක්‍රොනික් ස්ටේජ් එකයි යන. එතකොට ක්‍රොනික් ස්ටේජ් එකට රිසර්ච් කරලා තියෙනවා ඇකියුට් ස්ටේජ් එකට කළා නෑ. ඒකින්ද තමයි ඒගොල්ලෝ කියන්නේ. නමුත් බයෝසිමිල කියන අලුත් ප්‍රොඩක්ට් එකකට එකකට ආන්සර් කරනවා නම් අනිකකට ආන්සර් කරනවා කියලා යුරෝපියන් ෆෝමියුලරි එකේ පැහැදිලිව කියනවා. ඒ අනුව තමයි දුන්නේ. ඒක පෙන්නලා දුන්නා. අද ඔය පිළිකා විශේෂඥයනුත් පිළිගන්න තියෙනවා. අනිත් එක දැන් මෙතුමා කිව්වා මේ ඖෂධවල තත්ත්වය බාල කොයි කාලෙද? දැන් ෆෝලික් ඇසිඩ් ගෙනල්ලා තියෙන කොයි කාලේද අරගෙන 2013 2014 අපේ කාලේ නෙමෙයි මම එන්නේ ඉස්සෙල්ලා. ඒව තමයි පස්සේ කාලෙක වෙනකොට ක්වොලිටි චෙක් කරලා තියෙන්නේ. මොකද ඒ පළවෙනි බැච් එක රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ පළවෙනි බැච් එක හදපු පළවෙනිම මේක ඒකේ එක බැච් එකක් තමයි මෙහෙලා තියෙන්නේ. ඒකත් මොකද වැරද්ද? ෆෝලික් ඇසිඩ් 0.9යි කියන එකට 0.87ක් තියෙනවා. 0.03ක වෙනසක්. ඒ අරින්න මේ தත්ත්වය බහලා කිරීම මොනවාක්වත් නෙමෙයි. නමුත් ඒකත් ඖෂධයක අපි පිළිගන්නේ தත්ත්වය මේ මේ නරකයි කියලා. අනිත් එක ඒ කාලේ ඔක්කොම මේ ඖෂධ ගත්තේ MSD එකෙන්. SPC එක නේ SPC එක පටන් අරගත්තේ ගිය අවුරුද්දේ. එතකොට මේ ඔය තියෙන මේවෙක ඖෂධයේ ටෙන්ඩර් මිලයි ලෝකල් පර්චේස් ගන්නකොට විශාල වෙනසක් තියෙනවා කියලා ඉස්සෙල්ලම මම තමයි මේ ડોකියුමන්ට්ස් අරගෙන ඉස්සෙල්ලම ඉදිරිපත් කළා. අද ඒව ඔක්කොම නැති කරලා තියෙනවා. අද ඒව නැති කරලා අද ටෙන්ඩර් වලට මිල නියමයක් කළා. ඒ ගානට ඇරෙන්න ටෙන්ඩර් වල මේ මේ ඖෂධ නොගන්න අද තීන්දුවක් අරගෙන මගේ කතාවේදී මම මුලදීම කිව්වා පළවෙනියට මිල පාලනයේ ටෙන්ඩර් වලටත් අපි ලාභ තියෙනවා කියලා. ඕක අපි අවසන් කරලා තියෙනවා. ඔය පරණ මේ වார்த்தාව තියෙන්නේ.
හදයි. මීළඟට විලේන්ද්‍ර මන්තුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
ඔබ
අරු විලේන්ද්‍ර මන්තුමා
ගෞරව
මන්තුම කතා කර
ගෞරව
සිද්ධ වෙන්නේ
சபைக்கு தலைமையில அங்கம் உறுப்பினர் அவர்களே, இன்றைய சுகாதாரத்துறை தொடர்பான விவாதத்திலே பேச கிடைத்த வாய்ப்புக்கு முதற்க நன்றி கூறிக்கொள்ள விரும்புகிறேன். இன்றைய நிலையிலே குறிப்பாக கிராமிய எங்களுடைய சுகாதார அமைச்சர் அவர்களுடைய கவனத்திற்கு சில விடயங்களை கொண்டு வரலாம் என்று நினைக்கின்றேன். முதலாவதாக மட்டக்களப்பு மாவட்ட ஆர்டிஎச்எஸ் வைத்திய நிர்வாகத்தினுடைய வைத்தியர் அச்சுதன் அவர்கள் 10ஆம் தேதி ஜூன் மாதம் 2019 அவர் தற்காலிகமாக இப்பொழுது கடமை புரிந்து கொண்டு வருகின்றார். சுமார் 2.5 மாதங்களாக அவருக்குரிய நிரந்தர நியமனம் துக்குரிய கடிதம் இன்னும் அனுப்பி வைக்கப்படாத நிலைமை இருக்கின்றது. ஆகவே கௌரவ அமைச்சர் அவர்கள் வைத்தியர் அச்சுதன் அவர்களை ஆர்டிஎச்எஸ் மாவட்டத்துக்கான அந்த வைத்திய அதிகாரியாக அவருக்குரிய நிரந்தர நியமனத்தை வழங்கி அந்த பகுதியினுடைய வைத்தியத்துறை சார்ந்த நிர்வாகத்தை செவ்வனை நடத்துவதற்கு காலத்தை தாமதிக்காமல் அமைச்சர் அவர்கள் நிச்சயமாக இந்த விடயத்தை கவனத்தில் எடுத்து செயற்படுவார் என்றால் நாங்கள் முன்வைக்கின்ற கருத்துக்களை உடனடியாக கேட்டு அவ்வப்போது அவற்றை குறித்துக் கொள்வது மாத்திரமல்ல உடன் எங்களுடைய கருத்துக்களுக்கும் பதிலளிக்கின்ற ஒரு அமைச்சராக நீங்கள் இருக்கின்றீர்கள். சில அமைச்சு தொடர்பான விவாதங்களிலே பேசும் பொழுது சம்பந்தப்பட்ட அமைச்சர் இருக்க மாட்டார் சில நேரங்களிலே அமைச்சர் இருந்தாலும் அதுக்குரிய பதிலும் எங்களுக்கு கிடைப்பதில்லை. ஆனால் தாங்கள் நான் பார்த்து வருகின்றேன், அவ்வப்போது தங்களுடைய அமைச்சு தொடர்பான விவாதங்கள் வருகின்ற பொழுது இதை செவி மடுத்து அதுக்கான பதில்களை உடன் நீங்கள் வழங்குகின்றவர்களாக இருக்கின்றீர்கள். அதற்கு நான் முதன் உங்களுக்கு நன்றி கூறுகிறேன். ஆகவே இந்த விடயத்திலே தாங்கள் தங்களுடைய கவனத்தை எடுக்க வேண்டும். என்ன நோக்கத்துக்காக வைத்திய அச்சுதன் அவர்களுக்குரிய நியந்திர நியமனம் வழங்கப்படாமல் இருக்கின்ற எங்களுக்கு தெரியவில்லை. அங்குள்ள எங்களுடைய பார்வையிலே சில அரசியல் ரீதியிலான அழுத்தங்களாக அல்லது வேறு ஒருவர் அந்த இடத்துக்கு நியமிக்கப்படுவதற்கான வாய்ப்புகள் இருக்கலாம் என்ற அடிப்படையிலே தாமதிக்கப்படுகிறதா என்ற ஐயப்பாடுகள். ஆகவே இதிலே நீங்கள் கவனம் செலுத்த வேண்டும். அடுத்ததாக கிராமிய வைத்திய சாலைகள், குறிப்பாக கிராமிய வைத்திய சாலைகள் எடுத்துக்கொண்டால் இந்த கிராமிய வைத்திய சாலைகள் கடந்த காலங்களிலே ஒரு பாரபட்சமான அரசியல் நடவடிக்கைகளினால் மாகாண ஆட்சி இருந்த போதிலும் குறிப்பாக பாரபட்சமான நடவடிக்கைகளினால் குறிப்பாக தமிழ் பகுதியில் இருக்கின்ற மாகாண வைத்திய சாலைகள் தரம் உயர்த்தப்படாமல் போதிய வசதிகள் அங்கு ஏற்படுத்தப்படாமல் காணப்பட்டு வந்திருக்கின்றன. அந்த நிலைமை இப்பொழுதும் நீடிக்கின்றன. குறிப்பாக யுத்த கட்டுப்பாட்டுக்குள் கடந்த 3 தசாப்த காலத்துக்குள் யுத்த கட்டுப்பாட்டுக்குள் இருந்த இந்த வைத்திய சாலைகள் எவ்வாறு ஆரம்ப காலங்களில் இருந்ததோ அவ்வாறு அந்த கிராமிய வைத்திய சாலைகள் இயங்கிக் கொண்டிருக்கின்றன. இன்று கொழும்பு மாவட்டத்துக்கு கிட்டத்தட்ட நிகரான நிலப்பரப்பை கொண்ட 600 சதுர கிலோமீட்டர் நிலப்பரப்பை கொண்ட வாகரை பிரதேச செயலக பிரிவுக்குள்ளே 2 கிராமிய வைத்திய சாலைகள் இருக்கிறது. கொழும்பு மாவட்டத்துக்கு இணையான ஒரு நிலப்பரப்பை கொண்ட ஒரு மிகப்பெரிய பிரதேச செயலக பிரிவு, அவ்வாறான ஒரு ஒரு பிரதேச செயலக பிரிவுக்கு 2 வைத்தியசாலைகளிலே 3 வைத்தியர்கள் தான் கடமை புரிகிறார்கள். கதிரவழி வாகரையிலே வைத்திய தட்டுப்பாடு இருக்கின்றது. கூடுதலான 100 வீதம் கிராமங்களை கொண்ட பகுதிகள் யானை தாக்குதல் மற்றும் வனஜீவராசிகளுடைய தாக்குதலுக்குள் பாம்பு கடி போன்றவற்றால் அகப்படுகின்ற மக்கள் அவர்கள் வாழச்சேனையும் அல்லது நகரை நோக்கி அவர்களை கொண்டு வருவதாக இருந்தால் அவர்கள் 100க்கும் மேற்பட்ட கிலோமீட்டர் தூரம் பயணிக்க வேண்டிய ஒரு துப்பாக்கிய நிலைமை இருக்கின்றது. ஆகவே கிராமிய வைத்திய சாலைகளிலும் எங்களுடைய அமைச்சர் அவர்கள் கூடுதலான கவனத்தை செலுத்த வேண்டும். குறிப்பாக செங்கலடி வைத்திய சாலை 3 தசாப்தங்களுக்கும் மேலாக பல ஆண்டுகளாக இயங்கி வருகின்ற ஒரு பழம்பெரும் வைத்திய சாலை இந்த செங்கலடி வைத்திய சாலை. கிட்டத்தட்ட 647 சதுர கிலோமீட்டர் நிலப்பரப்பை கொண்ட மக்கள் பகுதி வாழ்கின்ற அந்த மக்கள் நம்பியிருக்கின்ற ஒரு முக்கியமான வைத்தியசாலை. 205 மேற்பட்ட கிராமங்கள் நம்பியிருக்கின்ற ஒரு வைத்தியசாலை. அந்த வைத்தியசாலை இன்னும் சரியான பௌதிக வளம் இல்லாமல், வைத்தியத்துறை சார்ந்த வளங்கள் இல்லாமல் மிகவும் பின்தங்கிய நிலையில் இருக்கின்றன. ஆகவே கௌரவ அமைச்சர் அவர்கள் இந்த செங்கலடி வைத்தியசாலை தொடர்பான விடயத்திலே கூடுதலான கவனத்தை செலுத்தி அந்த வைத்தியசாலையை தரமுயர்த்துற விடயத்திலே, அந்த வைத்தியசாலைக்கு தேவையான பௌதிய கட்டமைப்புகளை உருவாக்கி கொடுக்கிற விடயத்திலே கூடுதலான கவனத்தை நீங்கள் செலுத்த வேண்டும் என்பதை இந்த இடத்திலே நான் ஒரு வினயமாக அந்த மக்கள் சார்ந்த ஒரு மிக முக்கியமான கோரிக்கையாக முன்வைக்கின்றேன். அத்தோடு கரடியனார் வைத்தியசாலை, கதிரவழி, வாகரை, மாவடிவம்பு, சந்திவழி, இவ்வாறாக இருக்கின்ற மட்டக்களப்பில் இருக்கின்ற இந்த கிராமிய வைத்திய கிராமங்களை மையப்படுத்தி இருக்கின்ற வைத்தியசாலைகள், பற்றுப்பு தொகுதியிலே, மட்டக்களப்பு தொகுதியிலே, கல்குடா தொகுதியில் இருக்கின்ற இந்த வைத்தியசாலைகள், அதுபோன்று திருகோணமலை அம்பாறை பகுதிகளிலே இருக்கின்ற இந்த கிராமிய வைத்தியசாலைகளிலே நீங்கள் கூடுதலான கவனத்தை செலுத்தி அந்த வைத்தியசாலைகள் அபிவிருத்தி செய்வதிலே நீங்கள் கூடுதலான பங்களிப்பை வழங்க வேண்டும் என்பதை கேட்டுக்கொள்ள விரும்புகின்றேன். குறிப்பாக உங்களுக்கு தெரியும், மருத்துவ களஞ்சியம், இந்த மருத்துவ களஞ்சியம் கிழக்கு மாநிலத்தில் இருக்கின்ற ஒரு போதனா வைத்தியசாலை, மட்டக்களப்பு போதனா வைத்தியசாலை, அங்கு பல வேலை திட்டங்களை நீங்கள் முன்னெடுக்கின்றீர்கள். ஆகவே அங்கு அந்த கிட்னி யூனிட்டுக்கு மருத்துவ களஞ்சிய வசதியை கொடுத்ததால் அங்கு ஒரு மருத்துவ களஞ்சியம் தேவைப்பாடு இருக்கிறது. 150 மில்லியன் ரூபாயிலே அதனுடைய மருத்துவ களஞ்சியத்தை ஏற்படுத்துவதற்கு அதுக்குரிய திட்ட முன்மொழிவு திரைசேரிப்புக்கு அனுப்பப்பட்ட போது அது அங்கு நிதி இல்லை என்று திருப்பி அனுப்பப்பட்டிருக்கிறது. அது மாகாண நிதிக்குழாக செய்ய வேண்டும்
என்று
கவனத்தை செலுத்த வேண்டும். அத்துடன் பொது சுகாதார கட்டிடம், ஆர்டிஎஸ் பொது சுகாதார கட்டிடம் கிட்டத்தட்ட 138 மில்லியன், அதுவும் திரைசரி நிதியில் என்று திருப்பி அனுப்பப்பட்டிருக்கிறது. ஆகவே இந்த ரெண்டு விடயத்திலும் கௌரவ அமைச்சர் அவர்கள் கூடுதலான கவனத்தை செலுத்த வேண்டும் என்று கேட்டுக்கொள்ள விரும்புகிறேன். அத்துடன் அரச ஒசுதல தங்களுடைய காலத்திலே பல இடங்களிலே இந்த அரச ஒசுதல அமைக்கப்பட்டு வருகிறது. மட்டக்களப்பு மாவட்டம் ஒரு மிகப்பெரிய மாவட்டம், அதிக அளவான மக்களை கொண்ட ஒரு மாவட்டம். அந்த பகுதியில் இதுவரை ஒரு அரச ஒசுதல நியமிக்கப்படாத ஒரு துப்பாக்கி நிலைமை இருக்கிறது. கௌரவ அமைச்சர் அவர்கள் அதிலே கூடுதலான கவனத்தை செலுத்தி அதை மிக வேகமாக, நாங்களும் பல இடங்களில் பேசியிருக்கிறோம், ஆகவே அமைச்சர் அவர்கள் எங்கள் மாவட்டத்திற்கு பல இடங்களில் வந்தவர், ஆகவே அந்த விஷயத்திலே கவனம் செலுத்த வேண்டும். அத்துடன் கடந்த காலங்களிலே நாங்கள் இந்த சுகாதார தொண்டர்கள் தொடர்பான கோரிக்கைகளை முன்வைத்து வந்தோம். அதாவது வேறு மாவட்டங்களில் இருந்து சுகார தொண்டர்கள் வருகிறார்கள், ஆகவே அந்த மாவட்டத்தை மையப்படுத்தி அந்த மாவட்டத்தில் இருக்கின்ற பிள்ளைகளை அந்த சுகாதார தொண்டர்கள், அதாவது சுகாதார தொண்டர் என்பது சுகாதார பணியாளர்களுக்கு நியமிக்குமாறு அந்த அடிப்படையிலே கௌரவ அமைச்சர் அவர்கள் கடந்த காலங்களில் அதுக்குரிய நடவடிக்கை எடுத்து ஒரு கணிசமான அளவு சுகாதார பணியாளர்களை நியமித்திருக்கிறீர்கள், ஊழியர்களை நியமித்திருக்கிறீர்கள், அதுக்கு நான் உங்களுக்கு நன்றி கூறுகிறேன். இன்னும் புலனர்வை மாவட்டத்திலிருந்து பஸ்லே வந்து செல்கிறார்கள், ஆகவே தாங்கள் இன்னும் அங்கிருக்கிற அந்த மாவட்டத்தைச் சேர்ந்த பிள்ளைகளை நியமிப்பதற்குரிய நடவடிக்கையை தாங்கள் எடுக்க வேண்டும் வேகமாக என்பதை இந்த இடத்திலே நான் கூறிக்கொள்கிறேன். அத்துடன் இந்த ஆரோக்கியத்தை பற்றி பேசும் பொழுது இந்த மத்திய வங்கி ஊழல் சம்பந்தப்பட்ட விஷயத்திலே இன்று இருக்கிற தொழிற்சாலைகள் மூடப்பட்டிருக்கின்றன. புதிதாக எத்தனால் ஃபேக்டரி, அர்ஜுன் மகேந்திரனுடைய மருமகன் அலசியவர்கள் கல்குடாவிலே எத்தனால் ஃபேக்டரி 450 கோடிகளை அங்கே அமைக்கப்படுகிறது. ஆகவே ஆரோக்கியத்துக்கும் சுகாதாரத்துக்கும் பங்கம் விளைவிக்கக்கூடிய ஒரு தொழிற்சாலை தான் இந்த அரசாங்கத்தில் அங்கு கொண்டுவரப்பட்டிருக்கின்றன. ஆனால் வாழைச்சின காய்தாலை உட்பட, ஓட்டு தொழிற்சாலை உட்பட எத்தனைய தொழிற்சாலைகள் பாலடைந்து அழிந்து போய் கிடக்கின்றன. அதை பற்றி எந்த கவலையும் இல்லை. அரசு திணைக்களங்களின் அனுமதியுடன், நிதியமைச்சின் அனுமதியுடன், எந்த வரியும் இல்லாமல் அர்ஜுன் மகேந்திரனுடைய மருமன் மக்கள் தாண்டி இன்று அங்கு அந்த தொழிற்சாலையை கட்டிக்கொண்டிருக்கின்ற அவல நிலைமை இருக்கின்றன. இந்த அரசாங்கம் தடுத்து நிறுத்த வேண்டும் என்பதையும் ஒரு மீண்டும் பல தடவை முன்வைத்திருக்கிறோம். மீண்டும் இந்த கோரிக்கையை முன்வைக்கின்றேன். நன்றி.
தேங்க்யூ. ගරුතුමා ඔබතුමාට පිළිතුරු කතාවක් කිරීමට විනාඩි 5ක් කාලයක් දෙන්න.
ගරු සභාපතිතුමනි, මේ වියළඳදරන් මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු මේ ડોક્ટર අච්චුදන් දැන් මම කතා කරා අධ්‍යක්ෂක ජනරාල්ට. එතුමා ලිපියක් එවලා තියෙනවා, එතුමාට ස්ථිරපත් වීම බාර ගන්න බැහැයි කියලා. ඒ නිසා වෙන එක්කෙනෙක්ව කොමෙය කරන්න ඕනේ. හා
චාල්ස් වන්තුමා
මම ලීලා තියෙනවා, එයාට කැමැති. ඔබතුමා දුන්නා නම් එයා බාර ගන්නවා.
එහෙනම් no problem. හරි. ඒක තමයි මම මේ දැන් කතා කරේ. හරි. මොකක්ද තරහ වෙලා තියෙන්නේ?
කතා කරනකොට අච්චුදන් ડોක්ටර් එහෙම ලියුමක් එව්වා කියලා මං කිව්වා.
ගරු මන්ත්‍රීතුමල්ලයි අමතුමත් එක්ක එක පෞද්ගලිකව කතා කරන්න ඔබතුමාගේ පිළිතුරු කතාව කරගෙන යන්න. හරි.
கௌரவ அமைச்சர் அவர்களே டாக்டர் அச்சுதன் அவர்கள் இந்த 2.5 மாத காலத்திலே மட்டக்களப்பிலே மிகவும் சிறப்பாக தன்னுடைய வேலைகளை செய்து கொண்டு வருகின்ற ஒரு துடிப்பான மிகவும் நிர்வாக திறமை உள்ள ஒருவர். ஆகவே தயவு செய்து அந்த மாவட்டத்தினுடைய மக்கள் விதைகளும் நாங்களும் வைக்கின்ற ஒரு வினயமான வேண்டுகோள், தயவு செய்து நீங்கள் இதை அவரை நியமிப்பதற்கு நடவடிக்கை எடுக்குமாறு
கேட்டுக்கொள்கின்றோம். යෝජනා අංක 1 සභාව එකඟද? යෝජනා අංක 2 සභාව එකඟද? සභාව කල්තැවීම සභානායකතුමා. සභාව කල්තැවීමේ යෝජනාව ගාමිණී ලොකුගේ මැතිතුමා. ඔබතුමාට විනාඩි 17ක් කාලයක් තියෙනවා.
සභාක යෝජනාව 2009 අයවැය යෝජනා අනුව රජයේ සේවකීන්ට රුපියල් 2500ක මාසික දවක් ගෙවීම පාර්ලිමේන්තුවේ අනුමතුණි. ඒ අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන 9/2009 නිකුත්කොට 2010 ජූලි මාසට රාජ්‍ය සේවකයන් කොටසකට ගෙවීම ආරම්භ කළ නමුත් මේ වැටුප් පැඩීමේ රජය සංස්ථා මණ්ඩල හා අධිකාරී අතුලක අනිකුත් ආයතනවලට මෙතෙක් ක්‍රියාත්මක නොවීම කනගාටුවට කාරණකි. එම වැටුප් වැඩ කිරීම අර්ධ රාජ්‍ය ආයතනවලට සේවකීන්ට කඩමින් ලබා දී ප්‍රයෝජන ලෙස මේ යෝජනාවකින් ඉල්ලා සිටිනවා. රාජ්‍ය සේවක වැටුප් වැඩීමෙන් සිදුවන සෑම අවස්ථාවක රාජ්‍ය සංස්ථා මණ්ඩල අධිකාරී අතුළු රාජ්‍ය සේවකයන්ට දේශනා ඇතුළත් ප්‍රධාන කණ්ඩායම වැටුප් වැඩවීම ක්‍රියාත්මක මාස දෙකක් මෙවැනි මොහොතේදී වන විට ඒකී රාජ්‍ය ආයතන සේවකයන්ට වැටුප් වැඩිවීමට මෙතෙක් උපදෙස් ලබා දී නොමැත. 2019 වර්ෂයේ වැටුප් වැඩිවීම මාස 6කින් කල්දමා ජූලි මාසයේ ගෙවුණු රජය යෝජනා කළාද මාස ගණන් ගත වී තිබියදී යෝජනා ක්‍රියාත්මක ආණ්ඩුව අපොසත් වීමෙන් ඔවුන්ගේ කලමනා දුරුදා නැවත ප්‍රදර්ශනය කිරීමකි. වැඩ කරන ජනතාව දැනට ගෙවන්න ලබන වැටුප් එදිනදා අවශ්‍යතා සපුරා ගැනීමට හෝ ප්‍රමාණවත් වන කාලයක වැඩ කළ වැටුප් ආණ්ඩුවේ සැලසුම් සහගත ඔවුන්ට අහිමි කිරීම පිළිවඳ මේ ගල සුභා අප්‍රදාය පැළ කර සිට අතර 2009 අයවැය අනුමත කළ 2500 දීමනාව අර්ධ රාජ්‍ය ආයතන සේවකයන් සදාද 2009 ජූලි මාස පළවෙනිදා සිට ක්‍රියාත්මක වහාම ගෙවීමට කතු ආණ්ඩුවෙන් බර කරන ලෙස මම ගරු සභාවට යෝජනා කරමි. මේ කාරණාව පිළිබඳව කතා කරනකොට සමදාම ආණ්ඩුව පරිවැඩිවීමක් කරාම රාජ්‍ය සේවයට මගේම අර්ධ රාජ්‍ය සේවයටත් ගෙවු. දැන් රුපියල් 10,000 තමන්නාසලා ගෙවනකොට ඒ අර්ධ රාජ්‍ය සේවයටත් ඒ රුපියල් 10,000 ගෙව්වා. නමුත් මේ වතාවේදී අර්ධ රාජ්‍ය සේවයට සංස්ථා සේවකින්ට ඒකද මේ පාර්ලිමේන්තුවේ සේවකින්ටත් ඒක නෑ. 2009 අයෝජන අනුව රජය සේවකින් 2005 මාස දීමනාව ගෙවීම පාර්ලිමේන්තු අඳමුතා ඒ අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන 9/2000 නිකුත්කොට 2019 ජූලි මාසයේ රාජ්‍ය සේවක කොටසකට ගෙවීම ආරම්භ තිබෙනවා. නමුත් මේ වැටුප් වැඩිම රජය සංස්ථා මණ්ඩල අධිකාරිය ඇතුළු අනිකුත් අය මෙතෙක් ක්‍රියාත්මක නොවීම කනගාටුව. මෙම වැටුප් වැඩිම අද රාජ්‍ය ආයතනවල සේවකයන්ට කඩමින් ලබා දී පියවර ගන්නාස මම යෝජනා මගින් ඉල්ලා සිටිමි. ඊට අමතරව අද විශාල ප්‍රශ්නයකට මුහුණ දෙනවා රාජ්‍ය සේවක වැඩිම සිදුවන සෑමවත රාජ්‍ය සංස්ථා මණ්ඩල අධිකාරිය ඇතුළු රාජ්‍ය සේවකයන් දේශන ඇතුළු ප්‍රධාන කණ්ඩායමක් වැටුපඩුව ක්‍රියාත්මක මාස දෙකක් ගත වී මේ මොහොතේටත් ඒකී රාජ්‍ය වැටුපඩුව ගෙවීම මෙතෙක් උපදෙස් මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව තවත් බලපෑමක් සිදු කිරීමට ආණ්ඩුව සූදානම් වෙනවා. ශ්‍රී ලංකා බැංකුවෙන් සිදු කරන විනිමය පාලන ක්‍රම කිහිපයක අහෝසි කොට අප රටේ විදේශ ගිණුම් සම්පූර්ණයෙන් වෙනස් රටවල හා වෙනත් ක්‍රමවේදයන්ට යටත් කිරීමට ආණ්ඩුව ගන්න උත්සාහය සම්බන්ධ මේ ගරු සභාවේ අවධානය යොමු කරනවා. සේවක අර්ථසාධක කර්මයේ පාලනය වෙනස් කිරීම, රාජ්‍ය ණය නිකුත්ව සහ පාලනය මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ඉවත් කිරීම, රටේ පිස්කල් ප්‍රතිපත්තියට දේශපාලන වුණාත වෙනස් කිරීම ඇතුළු කාරණා ගණනක් අනුකරග අරමුණු කරගනිමින් දැන්ටමත් අනපන සකස සිටින බව අපට වාර්තා වේ. දකුණු ආසියාවේ විශාලතම අලුත් අරමුදල වන අපේ රටේ සේවක අර්ථසාධක අරමුදල කලබනාකරගෙන ලබන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව විසින්. මේ වනතෙක් ශ්‍රී ලංකා මහා බැංකුව සේවක අර්ථසාධක අරමුදල ආරක්ෂා කරගනිමින් සමාජිකින් සාධාරණ ප්‍රතිඵල ලබා දීමට සමත් වුණා. ඒත් සේවක අර්ථසාධක අරමුදල ආණ්ඩුවට වුමනා පරිදි හැසිරීම නොහැකි වීම හේතුවෙන් එම අර්ථසාධක අරමුදල මහා බැංකුව පාලන ඉවත් කිරීමට කටයුතු කරන සිටීම අභාග්‍යකට කරුණකි. උදල් නීති පන්ති සංශෝධනය මහා බැංකු පාලනය සම්පූර්ණ ඉවත් කිරීම ප්‍රධාන වර වුණයි. සේවක අර්ථසාධක අරමුදල මහා බැංකු පාලනය ඉවත් කිරීමෙන් ඒකී සමාජිකයන් වූ ලක්ෂ සංඛ්‍යාත සේවකයින්ට බරපතල හානියක් සිදුවන බව මේ වතාවේ ආණ්ඩුවට දැඩි ලෙස අවධාරණය කරමි. 2015 වර්ෂයේදී මහා බැංකු බඳුන්කර වංචාවෙන් සිදුක පාඩුව මේ මිනිසුන් රටේ අහිංසක ජනතාවම පටව හමාරයි. මේ ආකාරයට ආණ්ඩුවට මුදල් නීති පනත් සංශෝධනය කරන ආණ්ඩුවේ උත්සාහය දරන ඒ තවත් මංකොල්ලයක් සඳහාදයි සැකයක් ඇති වී ඇත. මෙවැනි තත්ත්වයකදී ඇතිවන ආර්ථික අර්බුද හේතුවෙන් ජනතාව සිදුවන්නේ කබලෙන් ලිපට වැටීම. මේ වැටුප් වැටීම අසාදා දීමන් ලබා දීම අපි ආණ්ඩුවට බල කරන්න ඒ නිසාය. 2019 වර්ෂයේ වැටුප් නිසා මාසයක කල් දමා ජූලි මාසයේ ගෙවීම රජයේ යෝජනාක මාස ගණනක් ගතන් තිබේදී යෝජනා ක්‍රියාත්මක ආණ්ඩු අවශ්‍යම ඔවුන්ගේ කළමනාකාරී දුර්වලතා නැවතත් ප්‍රදර්ශනය වැටකන ජනතාව දැනට ගෙවන්න ලබන වැටුප් එදිනෙද අවශ්‍ය අපරා ගැනීමටත් ප්‍රමාණ නොවන කාලයක වැඩි කළ වැටුප් ආණ්ඩුවේ සැලසුම් සහගත ඔවුන්ට අහිමි කිරීම පිළිබඳ මේ අප්‍රසාදයේ පළ කිසිදු අතර 2019 අයවැයෙන් අනුමත 2005 ආර්ථසාධක ආයතන සේවකින් සහ 2019 ජූලි මනෝවිද්‍යා අර්ථ බහාම ක්‍රියාත්මක බහාම ගෙවීමට කටයුතු කරන මේ ආණ්ඩුවෙන් බල කළ සිය අතරම මේ ආණ්ඩුව බලයටපත් වෙනකොට රාජ්‍ය සේවකයන් බදවා ගන්නකොට එයාගේ විශ්‍රාම වැටුප පිළිබඳ අද ගැටලුවක් ඇති වෙලා තියෙනවා. අද විශ්‍රාම වැටුප අරමුදලක් මගින් ගෙවනවායි කියලා රජයේ බඳවාගත්ත කිසිම සේවකයෙකුට අද විශ්‍රාම වැටුප පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එදා රජයේ සේවකයෙක් බඳවාගත්තාම එයා විශ්‍රාම වැටුපට හිමිකම්ට කියන නිලධාරියෙක් බවට පත් වුණා. නමුත් මේ අවුරුදු ගණනාවේ බලය බඳවාගත්ත රාජ්‍ය සේවකයෝ කාටවත් අද විශ්‍රාම වැටුප ලැබෙනවද නැද්ද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. එයාගේ විශ්‍රාම වැටුපට කපන්නේ නැහැ. විශ්‍රාම වැටුප අරමුදල වග කියන්නේ නැහැ. අද දහස් ගණනක් රජයට අලුතෙන් බැඳිච්ච රාජ්‍ය සේවකයින්ට විශාල ගැටලුවකට පත් වෙලා තියෙනවා. ඊට අමතරව පුද්ගලික අංශයේ සේවකයින්ට මේ එකම වැටුමක්වත් වැඩි වෙන්නේ නැහැ. ඒ අය පිළිබඳව කම්කරු ඇමතිවරයා හැටියට තමුන්නාන්සේට බලන්න යුතුකමක් තිබෙනවා. අද පුද්ගලිකාංශයේ පරිපාලක සභාව සංශෝධනය කළා. ඒවලත් බලය නැති කරන මොහොතකට පත් වෙලා තියෙනවා. මේ පනතක් මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙනවා. ඒ පනතෙන් කරන්න මොකද්ද සංශෝධන මොකද්ද කියන එක මේ පාර්ලිමේන්තුවට දැනුවත් කළා නැහැ. මං ගරු ඇනුම ඇමතිතුමාගෙන් ඉල්ලා හිටනවා මේ පරිපාලක සභාවල් වල සංශෝධන පනතුලින් තමුන්නාසලා මොකද්ද කරන්න කියලා මොනවද සංශෝධන කියන එක මේ පාර්ලිමේන්තුවට දැනුවත් කරන්න කියලා. එහෙම නැත්නම් නිකම්ම සංශෝධනයක් ගන්නවා කියලා පනතක් ගෙනාම කවුරුවත් දන්නේ නැහැ ඒකේ මොනවද වෙන්නේ කියලා. මොකද්ද ඒකේ යටි අරමුණ කියලා. ඉතින් එහිඳ අද මේ රටේ කම්කරු ජනතාව වෙනුවෙන් ඇති කළ තියෙන නීති රීති තමුන්නාසලා විවිධ ආකාරයට වෙනස් කිරීමුඩ ඒ අයන්ට තියෙන ඓතිහාසිකම් ඒ අයන්ට තියෙන ශක්තිය දවසෙන් දවස නැති වෙලා ඉන්නේ. නමුත් කම්කරු අමාත්‍යංශයයි කම්කරු කොමසාරිස්තුමයි තමයි ඒ වලට කටයුතු කරන්නේ. දැන් 2019 මේ ආණ්ඩුව ඇවිල්ලා 10,000ක් වැඩි කරනකොට චක්‍රලේ ගන්නකොට අමාත්‍යංශ ලේකම්වරුන්ට වගේම අද රාජ්‍යයටත් ගෙවන්න කියලා තමයි මේ චක්‍රලේ කෙනෙක්. ඒ හින්දා හැමෝටම හම්බුණා. නමුත් මේ 2500යි එක නැත්. දැන් තරුණ සේවා සභාවේ මාසයක් ගෙවල ඊට පස්සේ එක ගෙවන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුවේ සේවක මහත්වරුන්ට ඒක නැහැ. අර්ධ රාජ්‍ය සේවයේ කිසි කෙනෙකුට ගෙවන්නේ නැහැ. එහෙනම් ඒ අය කොහොමද ජීවත් වෙන්නේ? රජයේ ප්‍රතිපත්තියක් තිබුණා. හැමදාමත් හැම ආණ්ඩුවක් යටතේම යම් කිසි රජයේ තීන්දුවක් අරගෙන පඩුවේ දිවීමක් වෙනවනම්
සමස්ත රජය සහ අර්ධ රාජ්‍ය සේවය සියලු දෙනාටම ලැබුණා. ඒකම අද අර්ථසාධක පිළිබඳව ලොකු බයක් වැඩ කරන අර්ථසාධක අරමුදල තියෙන සියලු මුදල් තියෙන්නේ සේවකයන්ගේ මුදල්. අත්ත වශයෙන්ම අර්ථසාධක අරමුදල මේ තමයි ශක්තිමත් වුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ කම්කරු ඇමැතිතුමා කාලේදී තීන්දුවක් ගත්තා. මින් ඉදිරියට අර්ථසාධක අරමුදල් අලුතෙන් ඇති වෙනවා නම් ඒ සියල්ලම අර්ථසාධක අරමුදලට යන්න ඕනේ කියලා. ඒ නිසා පෞද්ගලික අර්ථසාධක අරමුදල් එතනින් නැවතුණා පරණ තිච්චේව විතරයි තියෙන්නේ. දැන් එහිඳ ලංකාවේ කොහේ හරි අර්ථසාධක අරමුදලට සමාජිකයෙක් වෙනවා නම් ඒ සියල්ලම රජයේ අර්ථසාධක අරමුදලට තමයි යන්නේ මහා බැංකුවට. කම්කරු කොමසාරිස්තුමා තමයි ඒක එකතු කරලා දෙන්නේ. ඒ නිසා තමයි අද ට්‍රිලියන් ගාණක් ලොකු අරමුදලක් බවට මේකපත් වෙලා තියෙන්නේ. බැංකු බැනුම් කරේදී ඒ අර්ථසාධක අරමුදලට තමයි තමන්නාසලා ඒ බැනුම් කරේදී නැති වුණේ. ලංකා බැංකුවේ අර්ථසාධක අරමුදලයි තාමත් ඒක පාඩුව අර්ථසාධක අරමුදලට ලැබිලා නැහැ. දැන් තමන්නාසලා අලුත් අනපනක් ගෙනල්ලා මේක සෙන්ට්‍රල් බැංකුවෙන් එළියට අරගෙන මේ අර්ථසාධක අරමුදලටත් ලොකු හානියක් වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ පිළිබඳව තමන්නාසලා අනපනක් හදන තව මේ සභාව අපි කවුරුවක් ඒවා පිළිබඳව දන්නේ නැහැ. විවිධ රටවල්වලට රාජ්‍යයන් ඕනෙවට මේක වෙනස් කරගෙන යනවා. නමුත් මේ රටේ වැඩ කරන පන්තිය වෙනුවෙන් ආරම්භ කරපු වැඩපිළිවෙලක් මේක. ඒකම තමන්නාසලා මේ රජයේ පළියටපත් වෙනකොට රාජ්‍ය සේවකයන්ට කිව්වා විශ්‍රාමයට වෙනම ක්‍රමයක් හදනවා කියලා. අද ඒ බඳවාගත්ත කිසිම සේවකයෙකුට තවම දන්නේ නැහැ විශ්‍රාමයට හම්බ වෙනවද නැත්නම් අලුත් ක්‍රමේ මොකද්ද කියලා. විශාල අසීරු තත්ත්වයකට රාජ්‍ය සේවය යොදලා තියෙනවා. පරණ රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුප තියෙනවා. අලුත් සේවකයන්ට ඒ විශ්‍රාම වැටුප පිළිබඳව ලොකු ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. තාම කිසිම චක්‍රලේඛනයක්වත් ඒක ගෙවන වැඩපිළිවෙලක්වත් නැහැ. ඒක ඇත්ත වශයෙන්ම රාජ්‍ය පරිපාලනයට යන්න ඕනේ කම්කරු අමාත්‍යාංශ නෙමෙයි ඒක බලන්න ඕනේ. නමුත් ඒ හැමෝම වැඩ කරන පන්තිය මේ රටේ. ඒ අය ජීවත් වෙන්නේ තමන් සේවය කළන ලාභයෙන්. ඒකම අද තමුන්නාසලගෙන සමහර ආයතන අර්ථසාධක අරමුදල් හරියාකාර බැර කරන්නේ නැති හින්දා විශාල ප්‍රහද නිමෝ ආයතනය තමුන්නාසලගේ කම්කරු අමාත්‍යාංශයට යටතේ නෙමෙයි පාලනය වෙන අර්ථසාධක මුදලේ නිමෝ ආයතනය අද සේවකව වැඩවර්ධනය කරනවා. එයාගේ විශ්‍රාම ගියන්ට වැටිපිටික ගෙවන්නේ නැහැ. එයාගේ අර්ථසාධක අරමුදල් ගෙවල නැහැ. එයාට නියම වෙලාවට පඩි ගෙවන්නේ නැහැ. අද වහලේවල් වල නැගලා එයා වැඩවර්ජනය කරන විරුද්ධත්වය ප්‍රකාශ කරන මේ ආණ්ඩුව ආයතන. කම්කරු අමාත්‍යාංශයට යුතුකමක් තියෙන ආණ්ඩුව ආයතනයක් අර්ථසාධක අරමුදල් නැත්තම් නීතිය ක්‍රියාත්මක කරන්න. ඒක වෙනවද නැද්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් ඉතා විශාල ප්‍රශ්නයක් ඇමතිතුමා හැටියට තමුන්නාසට ලොකු වගකීමක් තියෙනවා. එන මේ පිළිබඳව අපි බලන ගමන්ම තමුන්නාසට යුතුකමක් තිබෙනවා ඇමති මණ්ඩලයට කටයුතු කියන්න අර්ධ රාජ්‍ය ආයතනවලටත් මේ වැඩි කරපු රුපියල් 2500 ලැබලා දෙන්න කියලා. හැමදාම ගෙවපු එකක් ඒක. මේ වතාවේ පමණක් නෙමෙයි හැම වතාවකම ගෙව්වා ඒක. දැන් තමුන්නාසට රුපියල් 10000 මේ ආණ්ඩුවට ඒක ගෙව්ව හැම ආයතනවලට. ඉතින් මේකත් ගෙවන්න වැටලා තියෙන එකම තමයි කනගාටු වෙනවා තමුන්නාසට ස්තුතිවන්ත වෙනවා. කම්කරු ගොඩනැගිල්ල හදලා විවෘත කිරීම ගැන ඒක අපේ මහින්ද රාජපක්ෂ මහත්මයා සංකල්පයක් අනුව එපිඑස් පටන් ගත්තේ. මගේ කාලෙත් තමයි මම ටෙන්ඩර් කැඳවලා ටෙන්ඩර් අඳලා මුදල් වෙන් කළා අනපනත් වෙනස් කළා ඒක ආරම්භ කරේ. අද ඒක තමුන්නාසලා විවෘත කිරීම ඒක තමයි ලංකාවේ රජයට අයිති ලොකුම ගොඩනැගිල්ල. අද ඒක අර්ථසාධක අරමුදලට අයිති ගොඩනැගිල්ලක්. නුත් අපි කනගාටු වුණා නිකන්වත් අපිට ආරාධනාවක් නොපිළිගන්න මං ඇමතිතුමාට මගේ කනගාටුවත් ප්‍රකාශ කරමි. අඩුගානේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා ආරම්භ කරපු එතුමාට ආරාධනා කරලා එතුමාටවත් ආරාධනා කරලා ඒක නම කනගාටු වෙමි. මගේ වචන ස්වල්පව අවසන් කරන බොහොම ස්තුතියි.
එම යෝජනාව ස්ථිර කිරීම සුසන්ත පුංචිලිමි මහත්මයා
ගාමිණීලුගේ කර්මන්තුමා විසින් ඉදිරිපත් කරන යෝජනා මම ස්ථිර කරමින් විශේෂයෙන්ම
ඔබතුමාට විනාඩි 15ක් තියෙනවා.
මමත් විශේෂයෙන්ම ගාමිණී ලොග්ගේ මැතිතුමා කියපු දේම තමයි කියන්න තියෙන්නේ. ගෙවාගෙන ඇවිල්ලා ඊළඟට මේ 2500 දෙන එක නතර කරපු එක පිළිබඳ ලොකු ගැටලුවක් තියෙනවා. ඒ මොකද මේ අර්ධ රාජ්‍ය සේවකින් කිව්වට ගරු සභාපතිතුමනි මේකේ හිතන්නේ ඉස්සලා තිබ්බා 400 ගාණක් අර්ධ රාජ්‍ය ආයතන ඊට පස්සේ රාජ්‍ය සංස්ථා ස්ථාපිත මණ්ඩල හා අර්ධ රාජ්‍ය ආයතන 402 සමාගම් ඇතුළුව මෙයින් රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථා මණ්ඩල 179ක් තිබුණා 2016 කනවනා කරන චක්‍රයට අනුව. මේ වන විට රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථා මණ්ඩල 226ක් තියෙනවා. ඉතින් අපි කියන්නේ මේ ඔක්කොටම ගෙවන්න ඕනේ. මොකද මේ ඔක්කොම කරන්නේ එකම සේවය. දැන් අර ගාමිණී ලොග්ගේ ගරු මන්ත්‍රීතුමා කිව්වාගේ රුපියල් 10,000 වැඩි වෙනකොට ඔක්කොටම දෙන්නත්, ඒ වගේම මේ 2500 අර්ධ රාජ්‍ය සේවකයන් කියලා නතර කරන්නත් මේක ලොකු අසාධාරණයක් කරනවා. මොකද හැමෝම රාජ්‍ය සේවයේ ඉතාමත්ම කැපකිරීමෙන් කරන උදවිය. මොකද ඒගොල්ලන්ට අවස්ථාවක් නැහැ වෙනත් part time job එකක් කරන්න. ඒ නිසා විශේෂයෙන්ම ගරු ඇමතුමාගෙන් ඉල්ලා සිටින්න කැමැති මේ 2500 මුදල මේ අර්ධ රාජ්‍ය සේවයේ යෙදෙන ඒ සියලුම ආයතනවලට දෙන්න. පෙරක් ආයතන තියෙනවා, උදාහරණයක් හිත ගත්තොත් එයා ලංකා ආයතනයේ පාඩු ලැබුවත් එයාට හොඳ ගේම් ලැබෙනවා. ඒ වගේම ලංකා මිනරල් සෑන්ඩ් එක ගත්තොත් ඒ වගේ ආයතනයට වැඩි උපයා ගන්න මුදල් ලැබෙන නිසා ඒ වගේ ආයතන බොහොම ටිකයි තියෙන්නේ. ඒ අරනකොට අනිත් ආයතනවල ඉන්න රාජ්‍ය සේවකයෝ ඉතාමත්ම අමාරුවෙන් තමන්ගේ අද රටේ තියෙන ජීවන බර වැඩි නිසා ජීවත් වීමේ විශාල අපහසුතාවයක සිටිනවා. ඉතින් මේ වගේ අවස්ථාවක මේ 2500 කියන්නේ විශාල මුදලක් ඒගොල්ලන්ගේට ලැබෙනවා නම් එයින් ඒගොල්ලන්ගේ ජීවිත රැකගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම අපේ ITN ආයතනය ගත්තොත් 2015 වෙනකොට ඒක ලාභ ලැබූ ආයතනයක්. හැබැයි අද ඒ ආයතනය දුවන්නේ OD එකක් කරගෙන ගරු ඇමතුමා. ඒ වගේම එම ආයතනයේ අද කාර්යභාරය වෙලා තියෙන්නේ රටට සත්‍ය සපයලා ප්‍රවෘත්තියක් දෙන එක නෙමේ. අද මට ආරංචි එම ආයතනයේ අර පරණ තියෙන කැසට් හොයන්නේ ලයිබ්‍රරි එකට වෙනම කීප දෙනෙක් දාලා හොයනවලු. පහුගිය මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමාගේ කාලේ කරපු දේවල් පිළිබඳව කැසට් දැන් හොයනවලු. තාමත් හොයමින් පවතිනවා. ඉතින් දැන් මේ ලාභ ලැබූ ආයතනයක් මේ රජය ගත්තන් පස්සේ අද වෙනකොට ODA-කින් දුවන ආයතනයක් බවට පත්වලා කළ යුත්තේ එම ආයතනය නගා සිටුවීමට වැඩපිළිවෙලක් සකස් කරලා යම්කිසි ක්‍රියාදාමයක යනවා මිසක් මේ පහුගිය රජයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එහෙම නැත්නම් වැසි රාජපක්ෂ මහත්මයා නැත්නම් ඒ පවුලේ අයගේ තිබෙන ප්‍රවෘත්ති පරණේවා හොයලා ඒවායින් මඩ ගහන ව්‍යාපාරයකට යන්නේ නැතුව මේ ආයතනයේ ජනතාවකට සේවයක් ලබා දීමේ වැඩසටහනකට යනවනම් හොඳයි කියන එක මම විශේෂයෙන්ම මතක් කර දෙන්න කැමතියි. ඒ වගේම තමයි ගරු ඇමතුමා මේ අර්ධ රාජ්‍ය ආයතනයක් තමයි ලේක් හවුස් ආයතනයත් ගැනෙන්නේ. මම හිතන්නේ අද වෙනකොට ලේක් හවුස් ආයතනය ඒකත් අද බැංකු අයිරාවකින් තමයි දුවන්නේ. ඒකේ සභාපති තුමා මඩපත්තරයක් ගහනවා රස කියලා. මේකේ විශේෂයෙන්ම ඒ පත්තරයෙන් ගහන්නෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සහ පවුලේ අයට. ඉතින් මේ පත්තරේ විතරක් ගහනද විශාල රුපියල් මිලියන 1500ක් පාඩු ලබන ආයතනයෙන් මිලියන 700ක් වැය කරලා තියෙන්නේ මේ රස කියන පත්තරය පවත්වාගෙන යන්නයි. මේකේ අපිට දැනගන්න ඕනේ මේකේ ස්ථිර කාර්යමණ්ඩලයක් ඉන්න මාධ්‍යවේදීන් ඉන්න ආයතනයක මේ රසපත්තරයට මාධ්‍යවේදීන් ආවේ මොන පත්තරයෙන්ද නැත්නම් කොහෙන්ද කියන එකත් අපි දැනගන්න කැමතියි. මොකද අද මේ රුපියල් 2500ක් අධරාජ්‍ය සේවකයන්ට ගෙවන්නේ නැතුව මේ වගේ මඩ ප්‍රචාර කටයුතු සඳහා ඒ තමන්ගේ ආයතන වලින් බැංකු අයිරා අරගෙන ඒ ආයතන ක්‍රියාත්මක කරගෙන අනේක ඉතාමත්ම බරපතල වරදක් හැටියට තමයි අපිට පෙනෙන්නේ. ඉතින් මේවා කවදා හරි දවසක FCID ආයතනයේ එහෙම නැත්නම් මේවා CID ආයතනයෙන් පරීක්ෂණ පවත්වන රටේ තියෙන නීති අනුව එයට ඒවට මුහුණ දෙන්නට කටයුතු කරන්නට තියෙන හොඳ කාරණා හැටියට තමයි අපිට හැඟෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින්න කැමැති මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරලා ඒ කටයුතු අපි කිව්ව පළියෙත් නෙමේ මේක ඇත්ත නැත්ත හොයලා බලලා ඒ පිළිබඳව සොයා බැලුවොත් අනාගතයේ මේ ආයතනවල ප්‍රයත්න අපිට ඉදිරියට රැගෙන යන්නට හැකියාව ලැබේ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ග්‍රාමීණ ලොග්ගේ ගරු වන්තුමා කිව්වාගේ මේ නොයෙක් අර්ධ රාජ්‍ය ආයතනවලට මේ කුඩම්මගේ සැලකිලි දක්වන්නේ මේ ආයතනයේ වසා දැමීමට හෝ එහෙම නැත්නම් වෙනත් පිටරට වල් වලට විකුණන්නද කියන සැකයක් අපිට පවතිනවා. මොකද විශේෂයෙන්ම දැන් පුල්මුඩේ තිරුකුණාමලයේ තියෙන කංජවැලි සංස්ථාව ගත්තොත් ඒ සංස්ථාවෙන් දැන්ට කරගෙන යන ක්‍රියාදාමයන් පිළිබඳව වැඩපිළිවෙලක් ඉස්සරහට අපිට දකින්නේ නැහැ. මොකද අපි ඒ ගන්න කංජ ද්‍රව්‍ය එහෙම වර්ගීකරණය කරන්නේ නැතුව නිකම්ම ටෙන්ඩර්පත් කැඳවලා පිටරට අරිනවා. ඒකෙත් විශාල වශයෙන් අපිට දකින්න ලැබෙනවා ඒකේ කනිජ වැලි විකුණන ප්‍රමාණය මුදලට වඩා වැඩි මුදලකට හොයදලා ගන්න වැලි වෙනම විකිණෙනවලු. ඉතින් ඒ නිසා ඒ පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම තමයි විශාල වශයෙන් අපේ කර්මාන්ත රාශියක් තියෙනවා. මේ කර්මාන්ත මේ අර්ධ රාජ්‍ය ආයතනවල නිසි කළමනාකාරීත්වයක් තියෙනවා නම් ඒවෙන් විශාල වශයෙන් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන අර තියෙන මිනිරන් පතල්වලත් යම් ප්‍රශ්න කීපයක් ආවා. පිටරට අරලා තියෙනවා ඩොලර් මිලියන ගානක මිනිරන් තොගයක්. ඒ මිනිරන් තොගේ අරලා තියෙන්නේ කලවම් කරලා වැලිත් එක්ක මෙහෙ තියෙන. ඉතින් ඒවා නැවත හරවරවල ඒ බෝගල මිනිරන් පතල්වලටත් ඒ කර්ම ඒ ආයතනවල විශාල වශයෙන් පාඩු ලබන්න සිදු වෙලා තියෙනවා. මේවා හරියාකාරව හොයා බලලා ඒවා කරපු නිලධාරීන්ට සාමාන්‍යයෙන් හරි දඬුවම් ලබා දෙනවා නම් මේ කටයුත්ත සිදුවන්නේ නැහැ. ඒ වගේම තමයි තව ආයතන අර්ධ රාජ්‍ය ආයතනයක් හැට කොහෙද මේ සිමෙන්ති සංස්ථාව තියෙනවා මන්නාරමේ. මන්නාරමේ ඒකෙත් ඒ කාලේ තිබිච්ච මෙෂින් ඒ කාලේ පාවිච්චි කරපු අලුත් මෙෂින් කපලා ඒවා යකඩ විකුණලා තව යකඩ කොටසක් එතනම සුම්බුන් හැඳියට දාලා ඒවා තිබ්බ කාපට් කපලා ඒවෙන් නොයෙක් විදිහේ අයුතු ප්‍රයෝජන අරගෙන විශාල පාඩුවක් සිදු කරලා දැන් ඒ කර්මාන්තයත් වහලා එතන කර්මාන්තපුරයක් හදන්න යනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඉතින් මේ වගේ ආයතන වැඩි දියුණු කරනවා නම් ගරමතුමා රජයෙන් අර අපි දැන් නියමිත 2500 මුදල දෙනවට වඩා ඒ මිනිස්සුන්ට ඒකෙන් උපයා ගත්තොත් රජයට ලොකු ලාභයක් ලබා ගන්න පුළුවන් කියන එක තමයි මම මේ කාරණා දෙක තුනකින් ඔබතුමාට බැඳියත් වෙලා ඒ අමාත්‍යාංශ බල නිලධාරීන්ට මේ පිළිබඳව දැනුවත් කරලා ඒ ආයතන මීට වඩා දියුණු තත්ත්වයටපත් කරන්නට කටයුතු සලසන්න කියලා මම මේ මතක් කර දෙන්නේ. මොකද කම්කරු ඇමතිවරයා හැටියට ඔබතුමාගේ වක්‍යම තමයි කම්කරුවන්ගේ එහෙම නැත්නම් රාජ්‍ය සේවයේ නියුතු හැම කෙනාගේම සුභ සාධනය එහෙම නැත්නම් අසාධාරණකම් වෙනවා නම් ඒව වළක්වා ගැනීම විතර තමයි ඔබතුමාට තියෙන රාජකාරිය. එහෙම නැතුව දැන් පෙළක් අවස්ථාවවලදී අපේ සාමාන්‍යයෙන් පුරවැසියෙක් එයා ගාව වැඩ කරන කෙනෙක් ගිහිල්ලා නිකම් පැමිල්ලක් කරොත් මම මාසයක් වැඩ කරා මට මේ අපිට ඒ අවශ්‍ය කරන දීවනා දුන්නේ නැහැ කිව්වොත්
එකපාරටම මේ මනුස්සයාට ඇවිල්ලා නඩුවක් දාලා මේ මනුස්සයාව අපොස්තාරට පත් කරනවා නැත්නම් ගෙවෙ නැත්නම් උසාවියට ගෙනියනවා. ඉතින් ඒ වගේ ක්‍රමවේදයක් අනුගමනය කරන කම්කරු අමාත්‍යාංශයට මීට වඩා වැඩි සැලකිල්ලක් මම දක්වන්න කියලා තියෙනවා. මොකද එකින් එක මම කාරණා කොහෙද කිඳ බඳ කියලා කියන්නේ නැහැ. ඒ වගේ පැමිණිලි රාශියක් අද වෙනකොට අපිට ලැබිලා තියෙනවා. ඒ මොකද කම්කරුවෙක් වැඩ කරන්න ඇවිල්ලා කියන අනේ කොහොමරි මාව තියාගන්න කියලා එයාව අයින් කරන්න හදනට කියන අනේ නෑ මගේ දරුවා ඉගෙන ගන්නවා එහෙම නැත්නම් මගේ බිරිඳ අසනීපේලා එහෙනම් මාව අරින්න එපා කියලා තියාගෙන හිටියත් එයා එතන ඉඳලා මාසයක් අවුරුද්දක් ඉඳලා ගිහිල්ලා කම්කරු දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් දැම්මම ඒ මනුස්සයා ගෙදර ඉන්න මනුස්සයාට කට උත්තර දීලා පොලිසිය ගානේ එහෙම නැත්නම් කම්කරු උසාවි ගානේ නැත්නම් උසාවි ගානේ ගිහිල්ලා අනවශ්‍ය කරදර රාශියට කරමුතුමා මේ පහුගිය කාලේ මිනිසුන් අපත් වෙලා තියෙන නිසා මේ පිළිබඳවතුමාගේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිමින් අපේ ග්‍රාමීය රෝග්‍ය මැතිතුමාගේ යෝජනාව ස්ථීර කරන ගමන් මේ අර්ධ රාජ්‍ය කම්කරුවන්ට රුපියල් 2500 මුදල අනිවාර්යයෙන් ගෙවීමට කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිමින් මගේ වචන ස්වල්පයේ මම අවසන් කරනවා. ස්තුතියි.